බුද්ධං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි හදින්නාදාන වීරමණී සික්ඛාපදං කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සාවාද වීරමණී සුරාමීරය මජ්ජපම දත්තාන වීරමණී සික්ඛාපදසරණේන සබ්බින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කසමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ද නමෝ තස්ස භගවතු අරහතු සක්ඛේවං මේ සුතං ඒකං සමයං භගසාවත්තියං විහෙරති ජේතවනි තත්ත්‍රකෝ භගවාදි කුවාමංසි පච්චස්සෝසු භගවාහි තද සම්භාස සංවර පරියායං වෝ භික්ඛවේ තේරාමි තං සුනාත සාදුකං මනසි කරෝත ඒවං භන්තේති කෝතේ භික්ඛු පච්චස්සෝසු භගවා ඒතද වූච ජානතු අහං භික්ඛවේ පස්සතු ආසවානං කයං වද නෝ අජානතු නෝ අපස්සතු කිංචිදානතු කිං පස්සතු ආසවානං කයෝ හෝති යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මන අයෝනිසෝ භික්ඛවේ මනසිකරෝතු පඤ්ඤාචේව ආසවා උප්පජ්ජಂತಿ පඤ්ඤාච ආසවා පවද්ධಂತಿ යෝ අනුප්පන්නාසේව ආසවාන උප්පජ්ජಂತಿ උප්පන්නාච ආසවා පහියං අත්ති භික්ඛවේ ආසවා දස්සනා පහ අත්ති ආසවා සංවරා පහ තබ් ආසවා පටිසේවනා පහ අත්ති ආසවා දිවාසනා පහ තබ්බ appanti asava parivarjana pahatambha appanti asava vinodana appanti asava bhavana pahatambhati
Sansara katari mitravanu kemati sabahati gunabhara taping vatne niyangyatulu කාරුණික තුමාත්මනි අද මේ හැම දිනාම විවේකී දවසේ මේ පුණ්‍ය භූමියට අරමුණක් ඇති කරගෙන මේ සංසාර දුක්ගිනි ගෙවා ගන්නට නිවා ගන්නට මම් පිටක් දැන හඳුනා ගැනීමේ අදහස අරමුණ ඇතුවමයි අද මේ ගමන මේ හැම කෙනෙක්ම ආවේ තමන්ට කල්යාණ මිත්‍රත්වයෙන් හොඳ නරක පියාදෙමින් යහපත අයහපත පියාදෙමින් ළඟම සමීපේ ඉන්න ඒ පින්වත් මෑණියන්ගේ මඟ පෙන්වීම යටතේ ලෞතුරා දහමක් අසා දැනගෙන ඥානන්ත සංසාරේ වින්ද සියලු දුක් ගෙවා ගන්නයි නිමා කරගන්නයි හැම දිනාගේම අරමුණ එදා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිජුගලු පව්වේ වැඩ ඉඳගෙන උතුරින් පැනෙන මහ කඳු වැටිය පෙන්නලා උන්වහන්සේ පෙන්නනවා මේ බහාර පර්වතයේ පෙන්නලා කියනවා මහණෙනි නුඹලා මේ දරු ගත කළ සසර ගමනේදී දරු ඇටසකිලි මිනිස් ඇටසකිලි ටික එකතු කළා නම් දිරන්නේ නැතුව කැඩෙන්නේ බිඳෙන්නේ නැතුව මහණෙනි ඇටසකිලි ගොඩ කටු ගොඩ වීපුල්ල පර්වතයට වඩා උස වෙන්න තිබුණා. එපමණ කාලයක් මහණෙනි නුඹලාත් මමත් මේ සසරේ සැරිසරුවා. ඒ ආපු සංසාර ගමනේදී මහණෙනි ගුණෙක් විලා උපන් වාරවල බෙලි කැපුම් කේ අවස්ථාවල ගලාගෙන ගියේ රුධිරය මේ මහ පොළවේ එකතු වුණා නම් සතර මහ සාගරයේ ජල කඳට වැඩි වෙන්න තිබුණා. මහණෙනි දිනක් වෙලා ගවීක් වෙලා උපන් වාරවල ගෙල කැතුම් කේ අවස්ථාවේ දලාගෙන ගියේ රුධිරය මේ මහ පොළවේ කොතන කාර්යයකට උනා නම් ඒත් මහණෙනි තවත් මහා සමුද්‍රයක් පුරවන්න තරම් මේ ගංගාවක් වෙන්න තිබුණා. මහණෙනි මේ සංසාර ගමනේලු එක් වෙලා මුෙක් වෙලා ගෝණෙක් වෙලා තිරණුවෙක් වෙලා කුකුලෙක් වෙලා උපන් වාරවල ඒ අවස්ථාවල ගෙල කැපුම් කේ අවස්ථාවල ගලාගෙන ගිය රුධිරය එකතු වුණා නම් සතර මහා සාගර පුරවන්න තරම් ලේ කඳක් එකතු වෙන්න තිබුණා. ඒ ඒ ආත්ම භාවවල මානෙන extra කාලයක් මමත් නුඹලත් මේ සසරේ සැරිසරුවා. අනවතග්ගෝ යං වික්ඛවේ සංසාරෝ පුබ්භා කෝටින පඤ්ඤායති අවිද්‍යා නීවරණං තණ්හා සංයෝජනානං සම්භාවිතං සංසරිතං මමං චේ භාකං අවිද්‍යාවෙන් වෙහිලා තණ්හා සංයෝජනයෙන් බැඳිලා මමත් නුඹලා මේ මක්කුණක් නොපෙනෙන සයි බුදුරජාණන් වහන්සේ දාසලේ දේශනාව අදටත් අපිට වළංගුයි. එදා ඒ භික්ෂු පිරිස හිටියත් උනම් ඒ සසර ගමන නිමා කරගත්තා. ඔබත් මමත් තාම සසරේ ඇවිදින පිරිසක්. මෙහෙම ගියොත් තව කී වතාවක් මේ සසරේ උපදින්න වේවිද දන්නේ නැහැ. තව කොච්චර මහ සමුදුරු පුරවන්න තරම් ලේ කඳුළු වගුරුවන්න වේවිද කියලා දන්නේ නැහැ. එනිසායි ලේට කඳුලට නිමාවක් තියන්න ලැබිච්ච අවස්ථාව තමයි මේ ගෞතම ශාසනයක් අපට ලැබුණේ. මේ ශාසනයක් ඇති කාලෙක මිනිස්සාත්ම භාවයක් ලබන්න පුළුවන් වුණේ නිසයි. මේ ප්‍රත්‍යන්ත දේශයට පැවිල්ලත් ධර්මයෙන් තොර නොවි ධර්මයේ ආස්වාදයේ ලබන්න ධර්මයේ මිහිර ලබන්න අවස්ථාව ලැබුණේ ඒ ජීවිතයේ මේ ජීවිතවලට ඒ ලාභය ඇති නිසාමයි ඒ භාග්‍යය ඇති නිසාමයි. මේ වගේ දුර ඈත රටවල් වලට ආවා මුංගා වෙනකොට සද්ධර්මයෙන් ඈත් වෙනවා හිමි වෙනවා. ඒත් මේ අතු කල්යාණ මිත්‍රයන්ගෙන් මගහැරෙන්නේ නැතුව ඒ උතුම් සද්ධර්මය දන්න තේරෙන තරමකින් වටහාගෙන අවබෝධ කරගෙන ටිකෙන් ටික ධර්මයට සමීප වෙන ජීවිත. එනිසා අපි අද මේ වෙලාවේදී අදිස්ථාන කරගන්න ඕන අපි මේ ආපු අනන්ත සංසාර ගමනේ මේ දුක නිමාවක් දකින්නට ඕන. ලේත කඳුලට නිමාවක් තියන්න ඕන. තව දුරටත් මහ සමුදුරු පුරවන්න තරම් ලේ කඳුළු අගුරවන්න බැහැ. ඒ අරමුණෙන් ඒ අපේක්ෂාවෙන් උයි අපි මේ සංසාර ගමනේ කල්ප ගණනාවක් මේ ගෞතම සාසනය අපේක්ෂා කරගෙන ආවේ. සාය අරමුණ මේ ජීවිතේදී ඉටු කරගන්න ඕන. ඒ සඳහා අද දවසේ අපට මෝපකාර වේවා කියන අදහස හිතන ගන්න ඕන. අද දවසේම මේ වැඩ පිළිවෙලක් එක්කම මේ ජීවිත කාලයේම මේ දින කීපය තුළතම අපි යම් සද්ධර්මයක් අවබෝධ කරගෙන නැවත වතාවක් සසරේ සිව් අපාය ආදී දුගතියට නොයන තරමකටවත් අපේ ජීවිත සුරක්ෂිත වෙන්න ඕන, සුරක්ෂිත කරගන්න ඕන කියන එබඳු නියත ධර්මයකට අපි එන්න ඕන කියන අදිස්ථානයයි පළමු කොට හිතට නැගෙන්න ඕන. ඉතින් ඒ අරමුණේ බලාපොරොත්තුව හොඳින් ඉටු කරගන්න පුළුවන් ඒ සඳහා හොඳ මඟ පෙන්වීමක් තියෙන සූත්‍ර ධර්මයක් තමයි සද්ධාසව සූත්‍රය මජ්ඣිම නිකායේ මූල පඤ්ඤාසතියේ. මේ සූත්‍රය තුළින් දේශනා කරන්නේ කාමාදී වූ සියලු ආශ්‍රව ක්ලේශ ධර්මයන් දුරු කරලා සංසාර විමුක්තිය අරහන්ත ඵලය දක්වා යන ගමන් මගයි මේ දේශනාව තුළින් උන්වහන්සේ පැහැදිලි කළේ. එහිදී උන්වහන්සේ ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාවක් හැටියට කරුණු හතක් පැහැදිලි කරනවා ආශ්‍රවක්ෂය කිරීම සඳහා භාවිතාව කළ යුතු. යෝනිසෝ මනසිකාරයේ පවත්වාගෙන යා යුතු ස්ථාන හතක් පිළිබඳව කියවෙනවා. දසනා පහතබ්බා, සංවරා පහතබ්බා, පටිසේවනා පහතබ්බා, අදිවාසනා පහතබ්බා, පරිවර්ජනා පහතබ්බා, විනෝදනා පහතබ්බා, භාවනා පහතබ්බා. මේ විදිහින් උන්වහන්සේ පැහැදිලි කොට වදාරනවා දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව දර්ශනයෙන්මයි යුරු කරන්න ඕන. එක වෙන විදිහකින් කරන්න බෑ. සංවරයෙන් දුරු කළ යුතු ආශ්‍රව කෙලෙස් සංවරයෙන්මයි, වෙන විදිහකින් බෑ එහෙම දුරු කරන්න. ප්‍රතිවේක්ෂාවෙන් දුරු කළ යුතු ආශ්‍රව කෙලෙස් ප්‍රතිවේක්ෂාවෙන්ම මිසක භාවනාවෙන් කරන්න බෑ. ඒක ප්‍රතිවේක්ෂාවෙන්ම කරන්න ඕන. අදිවාසනයෙන් ඉවසීමෙන් දුරු කළ යුතු ආශ්‍රව ඉවසීමෙන් මිස භාවනාවෙන් සංවරයෙන් දර්ශනයෙන් ඒක කරන්න බෑ. ඒක ඉවසීමෙන්මයි ඒ ආශ්‍රව ටික දුරු කරගන්න වෙන්නේ. පරිවර්ජනයෙන් දුරු කළ යුතු ආශ්‍රව පරිවර්ජනයෙන්මයි, වෙන විදිහකින් බෑ. විනෝදනයෙන් වීරයෙන් දුරු කළ යුතු ආශ්‍රව කෙලෙස් ටික වීරියෙන් යටපත් කරන්න ඕනේ, වෙන විදිහකින් කරන්න බෑ. භාවනාවෙන් බෑ, දර්ශනයෙන් සම්වරයෙන් බෑ. ඒක වීරියෙන් මේ ටික නැති කරන්න ඕන. භාවනාවෙන් දුරු කළ යුතු ආශ්‍රව කෙලෙස් ටික භාවනාවෙන්මයි නැති වෙන්න ඕන, වෙන විදිහකින් බෑ. බුදුරජාණන් වහන්සේ ආශ්‍රව ක්ලේශ ධර්මයන් දුරු කරන වැඩ පිළිවෙල මේ ආකාරයෙන් පැහැදිලි කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙන්න මේ සමස්ත වැඩ පිළිවෙල අද අපේ ප්‍රතිපදාවෙන් වාග් දුරට ඈතට ගිහිල්ලා අපේ ආශ්‍රවක්ෂය කරන්න, කෙලෙස් නසන්න එක වරටම භාවිතාවට ගන්නේ භාවනා කියන තැන. අපි හුඟක් දෙනෙක් අදහස් කරන්නේ බලාපොරොත්තු වෙන්නේ භාවනා කරලා සියලු කෙලෙස් දුරු කරගෙන රහත් ඵලයට පත් වෙන්න, නිවන් දකින්න. ඉතින් දැන් පැහැදිලි මේ දේශනා පාඨයේ තුල කියවුණා භාවනා කියන වැඩපිළිවෙල දැක්වේ මේ දක්වපු පත් කාරණා අතර හත්වෙනි කාරණාව ඇහිට. ඒක පළවෙනි කාරණාව කළේ නෑ. පළවෙනි කාරණාව උනේ දස්සන අපහසක්. ඇයි බුදුරජාණන් වහන්සේ මෙබඳු දේශනාවක් කළේ, මෙබඳු පැනවීමක් කළේ කියලා අපි ටිකක් හොයලා විමසලා බලන්න ඕන. පින්වතුනේ බුදුරජාණන් වහන්සේ භාවනා පහතබ්බා කියන කාරණාව අවසානයේට දාන්න හේතුවක් තියෙනවා. අපි දන්නවා මේ ශාසනය තුළ හඳුන් කුරු ටිකක් වලගාමු. භාවනා පහතබ්බා කියන මේ වැඩපිළිවෙල පසුව දක්වන්න හේතුවක් තියෙනවා. මේ ශාසනික ප්‍රතිපදාව තුළ යන වැඩපිළිවෙල පිළිබඳවයි සත්‍ය කෘත්‍ය කෘත කියලා දක්වලා තියෙන්නේ. කෘත කියලා කියන්නේ සියල්ල අවබෝධ කළා. දුක්ඛ සත්‍යයේ කෘත ඥාන, සමුදය සත්‍යයේ කෘත ඥාන, මාර්ග සත්‍යයේ කෘත ඥාන, නිරෝධ සත්‍යයේ කෘත ඥාන, දුක අවබෝධ කළා, සමුදය ප්‍රහාණය කළා, නිරෝධේ සාත් කළා, මාර්ගයේ වැඩුවා. තව කළ යුක්තක් නැහැ. සියලු කටයුතු නිමා කළ තැන කියනවා කෘත. සියල්ල නිමා වුණා. සියල්ල නිමා කරන්න පුළුවන් වෙන්නේ කෘත්‍යක කාර්යයක යෙදුණොත්. දුක්ඛ සත්‍යයේ කෘත්‍ය ඥාන, සමුදය සත්‍යයේ කෘත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ කෘත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ කෘත්‍ය ඥාන. දුක අවබෝධ කරනවා, සමුදය ප්‍රහාණය කරනවා, නිරෝධය සාත් කරනවා, මාර්ගයේ වඩනවා කියන අවස්ථාව. මෙද අවස්ථාව. ඒකට කියන්නේ කෘත්‍ය, ක්‍රියාවෙන් යෙදෙන අවස්ථාව. ඊළඟට මුල අවස්ථාව සත්‍ය. දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන, සමුදය සත්‍යයේ සත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ සත්‍ය ඥාන. මේ දුකයි කියලා දැන හඳුන ගන්න වෙනවා. මේ සමුදයයි කියලා දැන හඳුන ගන්න වෙනවා. මේ නිරෝධයයි කියලා දැන හඳුන ගන්න වෙනවා. මේ මාර්ගයයි කියලා දැන හඳුන ගන්න වෙනවා. ඒ සත්‍ය ඥානය පහළ නොවුණු කෙනෙකුට කෘත්‍ය ක්‍රියාව හම්බ වෙන්නේ නැහැ. සත්‍ය කියන අවස්ථාවෙන් අනතුරුයි කෘත්‍ය කියන අවස්ථාව හම්බ වෙන්නේ. කෘත්‍ය කියන අවස්ථාවෙන් අනතුරුයි කෘත කියන අවස්ථාව ඉලඹෙන්නේ. එනිසා අපි යමක් කරනවා කියන අවස්ථාවට පෙර දැකගත යුතු සත්‍යයක් තියෙනවා. අන්න ඒ සත්‍ය කියන අවස්ථාව තමයි දස්සනා කියන තැනින් පැහැදිලි කරන්නේ. දස්සනා දර්ශනය. දුක්ඛ සත්‍ය පිළිබඳව, සමුදය සත්‍ය පිළිබඳව, නිරෝධ සත්‍ය පිළිබඳව, මාර්ග සත්‍ය පිළිබඳව අපට දර්ශනයක් තිබිය යුතුයි. අන්න ඒ වැඩපිළිවෙල තුළ අපට ලැබෙනවා දුක පිරිසිඳ දත යුත්තක්, සමුදය ප්‍රහාණය කළ යුත්තක්, නිරෝධ සත්‍ය සාත් කළ යුත්තක්, මාර්ග සත්‍ය වැඩිය යුත්තක්. ඔන්න අවබෝධය එන්න ඕන අපි දර්ශනයට එනකොට. දුක පිරිසිඳ දත යුතුයි, සමුදය ප්‍රහාණය කළ යුතුයි, නිරෝධය සාත් කළ යුතුයි, මාර්ගය වැඩිය යුතුයි. මෙන්න මේ තැන දකින්නේ අවබෝධයෙන්. මෙන්න මේ දකින තැන දර්ශනය වෙනවා. ඒ දර්ශනය කියන අවස්ථාවෙන් තොරව ඉන් මෙහාට මේ ශාසනික වැඩපිළිවෙලක් නෑ මාර්ගයක් ඇටියට. මාර්ගය කියන එක දෙකට බෙදෙනවා, ආදි බ්‍රහ්මචර්යාව හා බ්‍රහ්මචර්යාව කියලා. එහෙම නැත්නම් තවත් බෙදීමක් තියෙනවා, పూర్ව ප්‍රතිපදාව හා ප්‍රතිපදාව. ප්‍රතිපදාව කියනකොට, බ්‍රහ්මචර්යාව කියනකොට එතන කියවෙන්නේ දර්ශනීයත පැමිණ සත්‍ය ඥානය ලැබ කෘත්‍යෙහි යෙදෙන අවස්ථාව. ක්‍රියාවට භාවනා පහත්බ්භා කියන තැන භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් නැසීම සඳහා ආරම්භ කළ තැන. එතන ලැබෙන්නේ අර සත්‍ය දර්ශනයට එළඹ කිනාට. ඒ එළඹිච්ච අවස්ථාවෙන් අනතුරුව තමයි බ්‍රහ්මචර්යාව හෙවත් මාර්ග ප්‍රතිපදාව කියන තැන හම්බ වෙන්නේ. දැන් මේ දර්ශනයට එනවා කියන කාරණාවත් ඉලේ සිද්ධ වෙන්නේ නැහැ. දර්ශනය ලැබනවා, මාර්ගය උපදවා ගන්නවා කියන එක සත්‍ය ඥාන, දුක්ඛ සත්‍යයේ සත්‍ය, සමුදය සත්‍යයේ සත්‍ය, නිරෝධ සත්‍යයේ සත්‍ය, මාර්ග සත්‍යයේ සත්‍ය දකින්නවා කියන කාරණාව ඉලේ සිද්ධ වෙන්නේ නැහැ. ඒකටත් වැඩපිළිවෙලක් ඕන. අන්නේ වැඩපිළිවෙල තමයි ආදි බ්‍රහ්මචර්යාව කියලා, එහෙම නැත්නම් పూర్ව ප්‍රතිපදාව කියලා කියන්නේ. දැන් එතකොට අපිට ප්‍රතිපදාව දෙකට බෙදෙනවා. එකක් දර්ශනයේ සත්‍ය ඥාන දැක ගැනීම සඳහා, සත්‍ය ඥාන උපදවා ගැනීම සඳහා වැඩපිළිවෙලක් තියෙනවා. ඒ සත්‍ය ඥාන ලැබීමෙන් අනතුරුව කෘත්‍ය ක්‍රියාවක් තියෙනවා. දැන් අපි මාර්ගයේ වඩනවා කියලා භාවිතා කරනවා නම් කවුරු හරි ඒ මාර්ගය වඩනවා කියන තැන හම්බ වෙන්නේ මේ සත්‍ය ඥාන දැකීමෙන් අනුතුරු, දර්ශනයෙන් අනුතුරු. ඊට මෙහාත් අපිට මාර්ගයක් තියෙනවා. දැන් අපි ගත්තොත්, දැන් අපි ප්‍රධාන මාවත සෙවිලා මේ අතුරු පාරකට හැරිලායි මෙතනට ආවේ. එංග අපි ආපසු සැලකුවත් අපි මෙතන ඉන්න තැන ඉඳලා හිතන්න, මේ අපි ආපු අධිවේගී මාර්ගයේ ප්‍රධාන මාර්ගය කියලා ආර්ය ශ්‍රාංගික මාර්ගය ප්‍රතිපදාව එතන කියලා කියන්නේ මාර්ගය එතන. දැන් මේ මාර්ගයට යන්න නම් අපි මෙතන ඉඳලා යන්න ඕනනේ මාර්ගයට. එතන එතන තියෙන මාර්ගයට අපි මේ ඉන්න තැන ඉඳලා යන්න පාරක් තියෙන්නේ. මෙතන ඉඳලා මේ පාර දිගේ ගිහිල්ලා වමට හැරිලා එකක් ඉදිරියට ගියොත් තමයි ප්‍රධාන මාවත හම්බ වෙන්නේ. ප්‍රධාන මාවතට ගියොත් තමයි අපිට මෙල්බන් නගරයට යන්න පුළුවන් වෙන්නේ. දැන් ඉතින් නිවන්පුරට ගෙනියන මාවත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර මාර්ගයේ ලෝකෝත්තර ප්‍රතිපදාව නම්, දැන් අපි මේ ප්‍රතිපදාව සඳහා යන්නේ, ප්‍රතිපදාවට යන ඒ මාවතට යන්න අපිට පොඩි පාරක් ඕන. දැන් අපි මේ පාර දිගේ ගිහිල්ලා මමට හැරිලා මේ පාරට වැටෙන්න ඕන. මෙන්න මේ වගේ දර්ශනයට පැමිණීම සඳහාද අපිට මාවතක් තියෙනවා. අපි මෙන්න මේ මාවතේ වෙනස හඳුන ගන්න ඕන. ප්‍රධාන මාවත හා අතුරු මාර්ගය කියන එක හඳුන ගන්න ඕන. දැන් අපි සෑහීමකටපත් වුණොත් මේ අතුරු මාවතේ ඉඳගෙන අපි දැන් ප්‍රධාන පාරට වැටිලා ඉන්නේ කියලා ඒකේ අඩුවක් තියෙනවා. එහෙම වුණොත් සමහර වෙලාවට අපි මන්දෝත්සාහී වෙන්න පුළුවන්. දැන් අපව උත්සාහ වෙන්න දෙයක් නැහැ, දැන් අපි ආපස්සට යන්නේ නැහැ, මෙතනමයි ඉන්නේ කියලා හිතන්න පුළුවන්. එනිසා අපි හඳුනා ගන්න ඕන සැබවින්ම අපි ඒ සත්‍ය ඥාන දුක හඳුනාගත්තා කියන තැනට එනකන් සමුදය නිරෝධයේ මාර්ගය හඳුනාගත්තා කියන තැනට එනකන් යා යුතු මන්ත්‍රක පිළිබඳව කතා කරන්න ඕනේ. මෙන්න මේ සම්භාසව සූත්‍රයේදී අපට ඒ සඳහා නිවැරදි වූ මඟ පෙන්වීමක් කරනවා. අපි හරි මාවතට වැටිලාද නැද්ද කියන එක අපිටම හඳුනා ගන්න උන්වහන්සේ න්‍යායක් දක්වනවා, ක්‍රමයක් පෙන්වනවා. ඒ ටික මේ සූත්‍රයේදී කියවෙනවා. අපි විස්තර කරනකොට කොහොමනම් පින්වතුනි මේකේ අවසන් වෙනවා? දස්සනා කියන තැන ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධ අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති. අපිට හමු වෙන්න ඕන මේ දුකමයි, මේ සමුදයයි, මේ නිරෝධයයි, මාර්ගයයි කියන තැන. දැන් මෙතන ගැටලුවක් තියෙනවා. අපි දුකයි කියලා හඳුනගත්ත යමක් තියෙනවා. හැබැයි ඔබ දැන් දැනට මේ ලෝකයේ තුල දුකයි කියලා හඳුනගත්ත දේ නෙමෙයි දුක්ඛ සත්‍යය. ඔබ හඳුනගත්ත දේ නෙමෙයි දුක්ඛ සත්‍යය. ඔබ හඳුනගත්ත දුක්ඛ සත්‍යය නම් කතෝලික අයත් දන්නවා, මුස්ලිම් අයත් දන්නවා, හින්දු අයත් දන්නවා. ඉපදීම දුකයි කියලා එහෙමම දන්නවා. කතෝලික අයත් මත් අයත් අපාය උපදීම දුකයි කියලා දන්නවා. හැබැයි ඒගොල්ලෝ ස්වර්ගයේ උපදීම දුකයි කියලා කියන්නේ. ඉතින් අපිත් එතනමයි ඉන්නේ. අපාය උපදින එක නම් දුකයි, දිව්‍ය ලෝකෙ උපදින එක ඉස්සර එකක් නෑ. දිව්‍ය ලෝකෙ උපදින්න තමයි මොනවා හරි හොයාගන්න තාම. උපදීම දුකයි කියලා හැටි දැකලා නෑ. ජරාව දුකයි කියන එක අපි විතරද දන්නේ? හැමෝම දන්නවා ජරාවට පත් වෙන එක දුකයි කියලා. ලෙඩ වෙන එක දුකයි කියලා බෞද්ධ විච්ච අපි විතරක් නෙමෙයි දන්නේ. බෞද්ධ බෞද්ධ ලෝකේ හැමෝම ලෙඩ වෙන එක දුකයි කියලා දන්නේ. මරණය දුකයි කියන එක අපි විතරක් නෙමෙයි දන්නේ. ලෝකෙ හැමෝම දන්නවා මරණය දුකයි කියලා. හැමෝටම දුක. අප්‍රියයන් හා එක් වෙන එක දුකක් කියලා ලෝකෙ හැමෝම දන්නවා. බෞද්ධ බෞද්ධ ભેදයක් නෑ. ප්‍රියංගෙන් වෙන් වෙන්න වෙන එක දුකයි කියන එක බෞද්ධ බෞද්ධ වේදයක් නැතු ලෝකෙ හැමෝම දන්නවා. කැමැතිද නොලැබෙන එක දුකයි කියලා ලෝකෙ හැමෝම දන්නවා. ශෝක පරිදේව දුක් දුම්නස් වලට කවුරුවත් කැමති නේ, අකමැති දේ බව හැමෝම දන්නවා. එතකොට එහෙනම් මෙන්න මේ ටික තමයි අපි ලෝකයේ දුක කියලා මුගක් දෙනෙක් හඳුනගෙන තියෙන්නේ. ඉතින් ඇත්ත දුක්ඛ සත්‍ය කුමක්ද කියලා පැහැදිලි කළොත් යන කතමං චාහුතෝ දුක්ඛං අරිය සත්‍යං මහණෙනි කුමක්ද දුක්ඛාරි සත්‍ය? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. හැබැයි බුදුහාමුදුරු දේශනා කළේ ආර්ය සත්‍යය. ආර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛාර්ය සත්‍ය. ඒක අවබෝධ කළ යුත්තා. අවබෝධ කළ යුත්තා. දැන් අපි ලෝකයේ තුල දකින ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන ඒවා අවබෝධ කරන්න ඕන එකක් නෙවෙයි, ඉබේම වැටෙන එකක්. එහෙනම් අපි මේ සාමාන්‍ය දැනුම වෙන්න බෑ. දුක්ඛ ආර්ය සත්‍ය කියන එක ඊට එහාට යන්න ඕන එකක්. ඊළඟට අපි ගත්තොත් තවත් විදිහකින් ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ කියන මේ ටික අපි කොහොමද දැනගන්නේ, අපේ නුවණට ගන්නෙ? අපි මේ පිළිබඳව බොහොම ගැඹුරට හදාරපු අය එක්ක කතා කළා. මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ දුක්ඛාරී සත්‍ය දකින්න එක්ක අතීතයෙන් එක්ක අනාගතයෙන්. අනේ අපි සංසාරේ මේ විදිහෙන් දුක් වින්දානේ, මේ විදිහේ උත්පත්ති ලැබලා මේ විදිහට සසර ගෙව්වා. බොහෝ අතීත ආත්මවලින් ඒ දුක දකිනවා. එහෙම නැත්නම් ජාති දුක දකිනව මව කුස කියලා කියන්නේ මල් සෙත්තක් වගේ සිනිඳු සුමුදු තැනක් නෙමෙයි, මහා අන්ධකාරයෙන් පිරිච්ච කවර වලක් වගේ, මඩවලක හැදෙන තනුවෙක් වගේ ගර්භාෂයේහි හළලයක් හැටියට හටගෙන අපි හැදුනේ වැඩුනේ කියලා ඒ ගර්භවාසය පිළිබඳව කල්පනා කරනවා ජාති දුක මේක නේද කියලා. එහෙත් අපට ජාති දුක වර්තමානයේට ලැබුණේ අතීතයේ අත්දැකීමක්. එහෙම වුණාය කියලා හිතා ගන්න බවක් තියෙනවා. එහෙම වෙන්නේ නැති කියලා හිතා ගන්න බවක් තියෙනවා. එහෙම නැත්නම් අනාගතයෙන් අනේ තිරසනෙක් වෙලා උපදින්න පුළුවන් වෙරිලා. පෙරේතෙක් වෙලා උපන්නොත්, නිරිසතෙක් වෙලා අපායේ උපන්නොත් කොච්චර දුක් විඳින්න වෙනවද, දෙවෙන්න වෙනවා, පිච්චෙන්න වෙනවා නේද කියලා. අපි අනාගතයෙන් නැති. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාව යථාර්ථයේ ආර්ය සත්‍යයට එනකොට මෙහිම බෑ. අතීතයට නොඇති අනාගතයට නොගොසින් වර්තමානයේ තුල ජාති දුක දකින්න ඕන. ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක දකින්න ඕන. ශෝක පරිදේව දුක් දුම්නක් දකින්න ඕන. දැන් අතීතය අසුරු කරලා බෑ, අනාගතය අසුරු කරලා බෑ. අතීතයේ එක්කන්තයක්, අනාගතයේ දුතියෝවන්තෝ. දෙවෙනි අන්තය අනාගතයේ. වර්තමානයේ මැච්චේ මැද අපි ආර්ය සත්‍යයට එනකොට මෙන්න මේ අතීතයටත් නැති අනාගතයටත් නැති වර්තමානයේ තුල ජාති ජරා ව්‍යාධි මරණය දකින්න ඕන. ඒක කතෝලික අයට, මුස්ලිම් අයට, හින්දු අයට අයිති එකක් නෙමෙයි. ඒක මේ සරුවක්ම ශාසනයට විතරක් අයිති වෙච්ච ලෞතර අවබෝධයක් තියෙනවා. අපට මේ අවබෝධය ලැබිය හැකියි. ඉතින් අපි අන්න දුක්ඛ සත්‍ය කියන සත්‍ය දැක්ක කියලා කියන්නේ අන්න එතන දකින්න ඕන. වර්තමානයේ දකින්න වෙන ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක කියන්නේ අර අතීතයට හෝ අනාගතයට හෝ නොගිහින්. අතීතයට හෝ අනාගතයට කියොත් ඒක චින්තනයක්, හිතලා ගන්න එක. බුදුදහමේ යථාර්ථයේ දර්ශනයේ චින්තනයෙන් තොරයි. දැක්මක් කියලා කියන්නේ ඒකට. දර්ශනයක් කියලා කියන්නේ ඒක පේන දෙයක්. ඒහිපස්සික, සම්දිත්තික, අකාලික කියන්නේ ඒකයි. අපි අන්න එබඳු තැනකට එන්න ඕන. අන්න එතනට එන මාවත තමයි මේ දස්සනා පහතබ්බා කියන වැඩපිළිවෙලෙන් අපිට උගන්වලා දෙන්නේ. අපි ඒක විස්තර කරනකොට මේ ටික පැහැදිලි කරනවා. අන්න ඒ දැක්ම නැතුව සත්‍ය ඥානයෙන් තොරව, චතුරාර්ය සත්‍ය පිළිබඳව සත්‍ය ඥානයෙන් තොරව ක්‍රියාවක්, මාර්ගයක්, භාවනාවක් මේ ශාසනයේ තුල නැහැ. පින්කදාස් කරන්න පිට මෙහාගෙනකට භාවනා කරන්න බැරිද කියන එක. මේ ශාසනයේ තුල භාවනා කියන වචනේ භාවිතා කරලා තියෙන බොජ්ජංග ධර්ම වලට. ඥාස්ත්‍රව දේශන කරපු දේශනාවේදී විනෝදන පහතබ්බා වෙනිතෙන් ඒ වර්තමානයේ අපි කතා කරන භාවනා කියන තැනයි තියලා තියෙන එකට. මේ ශාසනයේ සරුවක්න ශාසනයේ භාවනා කියන වචනේ යොදලා තියෙන බොජ්ජංග භාවනාවට, බොජ්ජංග වඩනවට පිටතනකට නෙමෙයි. ඒ අනිත්යෙන් වඩනවා භාවනා කරන තෙන් අයිති වෙන්නේ විනෝදනා පහතබ්බා. ධීරයෙන් උපදින උපදින කෙලෙස් යටපත් කරමින් යන උත්සාහය වැඩපිළිවෙල, හිත වඩන අවස්ථාව. එසා අපිට මේ සත්‍ය ඥාන ටික නොලැබී කෘත්‍ය ක්‍රියාව හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපිට මෙන්න මේ ජීවිතයේදී මේ සත්‍ය දැක්ම ඇති වුණොත් ඇති. මේ සත්‍ය හතර දැනගත්තොත් ආතෝ කවදාවත් ඔබ අපායට යන්නේ නැහැ. අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායන. නියත පුද්ගලයෙක් වෙනවා. ඒ කාන්තෙන් අපහුව අපායට යන්නේ නියත වශයෙන්ම අවබෝධයට සම්බෝධියට යනවාමයි. ඒ සත්‍ය ඥාන ටික හඳුනාගත්තා. දුක කියන්නේ මොකක්ද? සමුදය කියන්නේ නිරෝධයේ මාර්ගය කියන්නේ මොකක්ද කියලා දැනගත්තොත් එපමණකින් අර මාර්ගේ වඩන්න ඕනේ නැහැ. මාර්ගයට පැමිණි කෙනා පහු කවදාවත්ම පායට යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෝතාපන්න මාර්ගයට ඇවිල්ලා ඵලයට පත් නොවුණු කෙනෙක් හිටියොත් කල්ප විනාශය වෙන්නව, කල්ප විනාශය වෙන එකක් නැත වෙනව, පහ වෙනව. මාර්ගයේ ඉන්න කෙනා ඵලයට පත් වෙනකන් කල්ප විනාශයත් එක්කට හරි ප්‍රමාද වෙනව. ඒ නිසා කියනවා කල්පස්ථಿತಿ කියලා. කල්ප විනාශය පවා නතර වෙනවා මේ මාර්ගස්ත්‍ය ඵලයට පත් වෙනකන්. ඒ තරම් අනුභවයක්. ඒ මාර්ගයට ආවා කියලා කියන්නේ මෙන්න මේ සත්‍ය හතර සත්‍ය හැටියටම දැනගත්තා. අර අතීතයට නොවැටෙන අනාගතයට නොවැටෙන විදිහට ජාති දුක, සරා දුක, ව්‍යාධි දුක, මරණ දුක හඳුනගත්තා. මේක අමාරු කාරණාවක් නෙවෙයි. අපි දැන් ජාති දුක, ජරා දුක මෙතෙක් යම් විදිහකින් බැලුවා නම් ඒ ක්‍රමයේ අපට උපකාරී වුණා පින් කරන්න. අපි සංසාරේ පිනත ලැබුණේ දම්පින්කම් කරන්න ලැබුණේ අවබෝධය නිසා නේ. මේ සසරේ පෙරේත වේලා, තිරිසන් වේලා, නිරිසත් වේලා උපදිනවා, අසුර වේලා උපදිනවා. ඒ උපදින්නේ මෙන්න මේ පව් නිසා කියලා අපි පාපේ බියකරු බව දැකලා සුගතියට ගෙනියන යහපතට යොමු කරන පිනට නැමුණේ ඒ අන්ත ඇසුරු කොට ඇති අවබෝධය තුළ. නිවන් දකින්න ඕක බෑ. බුදුරජාණන් වහන්සේ මිත්‍යා දෘෂ්ටි තුනක් දේශනා කරනවා. එකක් නියත මිත්‍යා දෘෂ්ටි. නියත මිත්‍යා දෘෂ්ටි ඒකාන්තයෙන්ම ඔහුට සුගතියක් නෑ, මාර්ගයේ නිවනක් නෑ. ඒ තමයි උච්ඡේද දෘෂ්ටි. කිසිවක් නැත. සත්‍යයක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ, මම නෑ, අම්මනේ, තාත්තනේ, මෙලවක් නේ, පරලොවක් නේ, පිනක් නේ, පවක් නේ කියලා ගත්ත තැන නියත මිත්‍යාව. ඊළඟට තියෙන්නේ මග්ගා වරණයි සද්ධා වරණ නේ. නිවන නේ. හැබැයි සිව් අපාය යන්නේ සුගතියට යන මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒක තමයි සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ. අපි මේ පින්කම් කියන ඒවා කරන්නේ මෙන්න මේ ශාස්ත්‍රීය දෘෂ්ටිය මත. මේක මිත්‍යා දෘෂ්ටිය. හැබැයි ඒක වෙනසක් තියෙනවා. නියත වශයෙන් අපායට යන්නේ නෑ යාට. අපාය දුගතිය ආවරණය වෙනවා. සුගතියට මඟ හැදෙනවා. හැබැයි නිවනට යන්න බෑ. බුදුවරු මෙන්න මේක මේ දේශනාව කරන්න යම් හේතුවක් නිසා. ඔබ දන්නවා මේ හුඟක් දෙනෙක් දරුවන් ඉන්න අම්මලා තාත්තලා නිසා ඔබේ පුංචි දරුවා අනතුරක් කරගන්න උපකරණයක් යමක් අතට ගත්තොත්, පීයක්, කලියක් වැනි යමක් අතට ගත්තොත් ඔබ කුමක්ද කරන්නේ? දරුවා මේකෙන් අනතුරක් කරගනීවි, හානියක් කරගනීවි කියලා බියක් ඇති වෙනවා. ඒ ඇති වෙන නිසා දැන් ඔබට මේක උදුර ගන්නත් බෑ, දරුවා අඬවන්නත් බෑ. ඔබ උපක්‍රමයක් කරනවා. වෙනත් දෙයක් අතට දරුවට දෙනවා. හානියක් කරගන්නේ නැති සෙල්ලම් බඩුවක් වෙන්න පුළුවන් වෙනත් දෙයක් අතට දීලා දරුවා අඳවන්නේ නැතුව අර හානියක් කරගන්න පුළුවන් උපකරණය පැත්තකට ගන්න. බුදුවරු මහා කරුණික බුදුවරු තේමයි කළේ. අපි හිතේ නියත මිත්‍යා දෘෂ්ටියේ පින් පව්වත් විශ්වාස නොකරන, මෙලොව පරලොව විශ්වාස නොකරන තැනක හිටියේ ලෝකයේ. උන්වහන්සේ එතනින් එක පාරට මේ යථාර්ථයට ගන්න බෑ. ඉස්සෙල්ලා එතනින් මුදවන්න අපට සෙල්ලම් බඩුවක් දුන්නා. මොන අපාය යන්නේ නැහැ මේ ටික කළාම. තිරිසනෙක් වෙන්නේ, පෙරේතෙක් වෙන්නේ, අසුරයෙක් වෙන්නේ, නිරුසතෙක් වෙන්නේ නැහැ. අවීචයේ පිදලා ගිනි දැල් මැද දැවෙන්නේ නැහැ. මෙන්න මේක කරන්න. තින අපට දුන්නා. සෙල්ලම් බඩුවක් අතට දුන්නා. හැබැයි මේකත් අයින් කරන්න ඕන එකක් කියලා උන්වහන්සේ දන්නවා. ඊළඟට උන්වහන්සේ තවත් මිත්‍යා දෘෂ්ටියක් පෙන්වනවා, සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ ඒකත් මිත්‍යා දෘෂ්ටියක් තමයි. හැබැයි සද්ධා වරණද නේ, මග්ගා වරණද නේ. ස්වර්ගයේ සුගතිය ආවරණය වෙලක් නේ, මාර්ගයේ ආවරණය වෙලක් නේ. අපි මේ වැඩපිළිවෙල පටන් ගන්නේ නිවන් දකින්න කියලා මම කියන සංකල්පය මතමයි. මම මේ සංසාරයෙන් මිදෙන්න ඕන කියන අදහසමයි ඉන්නේ. හැබැයි මේ ප්‍රතිපදාව තුළ පුරාගෙන යනකොට, මාර්ගයට දර්ශනයට එනකොට මේ මම කියන සක්කාය දෘෂ්ටි, මම කියන සංකල්පය මිද වැටෙනවා. ඒ නිසා පටන් ගන්න සක්කාය දෘෂ්ටියෙන්, වැරදි දෘෂ්ටියකින්, මම කියන පදනම මත එහෙත් අපි මෙන්න මේ දර්ශනය කියන තැනට එනකොට දර්ශනයට එනකොට ඒ සක්කාය දෘෂ්ටිය බිඳ වැටෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය බිඳ වැටෙනවා. අන්න ඒ මිත්‍යා දෘෂ්ටිය බිඳ වැටෙනකොට ඒ වෙනුවට මතුවෙන දේ තමයි සම්මා දිට්ඨිය ලෝකෝත්තර දර්ශනය කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ගය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය ආකාර දෙකකින් දේශනා කරනවා. සම්මා දිට්ඨි පහම් වික්‍රේ දයං වදාමි. සම්මා දිට්ඨි දෙකක් කොට දේශනා කරනවා. ලෞකික සම්මා දිට්ඨියක් පෙන්වුවා. ඒක තමයි අර මම කියන සංකල්පේ මත, ඇත කියන සංකල්පේ මත කුසලයේ පින පුරාගෙන යන්න තියෙන පාර. දැන් අපි එතනින් පටන් අරගෙන යන්නේ මේ. මෙන්න මේක නිමා වෙනවා. මේ ලෝකෝත්තර මාර්ගයේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපදවාලනි. අන්නේ ලෝකෝත්තර මාර්ගයේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපන්න කියලා කියන්නේ දර්ශනය උපන්න කියන එක. එතකොට දැන් අපි මේ අහන ධර්මයේ තුල මේ දින කීපය තුල අහන ධර්මයේ තුල අපට ලැබෙන්න ඕන අවසාන ප්‍රතිඵලය මෙන්න මේක. එතකොට ඔබ බණ අහන්න ඕන මේ මෙතනට මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ඕන මොනවා හරි අහගන්න නෙමෙයි. මොනවා හරි දැනුමට එකතු කරගන්න නෙමෙයි. බණ අහලා පින්කමක් කරගන්න නෙමෙයි. ඒවා හොඳයි. ඊට වඩා උතුම් අරමුණක් තියෙන්න ඕන. මම මේ ධර්ම ශ්‍රවණය කරන්නේ මෙන්න මේ සත්‍ය ඥාන පහල කරගෙන මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය උපදවාගෙන මේ මිසදුටු බව දුරු කිරීම සඳහාමයි. මේ ධර්ම ශ්‍රවණය මේ කටයුතු ටික මේ මාස කීපය තුළ නිමා වෙනකොට මම කොහොම හරි ඒ අවබෝධයට එනවාමයි කියන අදහස ඇති කරගන්නයි මම මේ සූත්‍රයට අතිරේකව යම් කරුණු ටිකක් ඉදිරිපත් කරේ. එතකොට මේ බලාපොරොත්තුවේ අදිස්ථානයේ ඇතුළයි මේ සද්ධර්මයට සවන් දෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන මම පෙත අපි මේ සූත්‍රය කියාගෙන ගිහිල්ලා යම් තැනකදී ඒ ටික පැහැදිලි කරනවා ඔබට තේරුම් ගන්න පුළුවන් විදිහට. ඉතින් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක භික්ෂුන් වහන්සේලාට කතා කරලා කියනවා මහණෙනි භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ වැඩ ඉන්න දිශාවට හැරිලා දෑත් ඇඟිලි බැඳ ගන්නවා නළලට දෑත් අරගෙන නමස්කාර කරනවා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ පිළිවදන් දෙනවා මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි අද මම නුඹලාට සියලු ආශ්‍රව කෙලෙස් දුරු කරන ප්‍රතිපදාව දේශනා කරනවා. හොඳින් සවන් දෙන්නට ඕන, හොඳින් මෙනෙහි කරන්න ඕන. එහෙමයි ස්වාමීනි අපි සවන් දෙනවා, හොඳින් මෙනෙහි කරනවා, භික්ෂුන් වහන්සේලා පිළිවදන් දෙනවා. අනේ එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජානතු අහං වික්කවේ පස්සතු ආසවානං කයං වදාමි නෝ අජානතු නෝ අපස්සතු කිංචි වික්කවේ ජානතු කිං පස්සතු ආසවානං කයෝති යෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං මහණෙනි දන්න කෙනාටම දකින කෙනාටම ආශ්‍රවයන්ගේ ක්ෂය වීම මම දේශනා කරනවා මහණෙනි නොදන්න නොදකින කෙනාට ආශ්‍රවයන්ගේ ක්ෂය වීම මම කියන්නේ නෑ මහණෙනි කුමක් දැනගැනීමෙන් කුමක් දැකීමෙන් මේ ආශ්‍රව කෙලෙස් සිඳෙනවද මහණෙනි යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි ඔනේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන දෙක දන්න කෙනා තමයි දකින කෙනා තමයි සියලු ආශ්‍රවක්ෂය කරන්නේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය නොදන්න නොදකින කෙනා ආශ්‍රංගී සේවීමක් කවදාවත්ම කරන්නේ නැහැ. මෙසේ දේශනා කොට උන්වහන්සේ මතක් කරනවා, හයෝනිසෝ භික්කවේ මනසිකරෝතු අනුප්පන්නා චේව ආසවා උප්පජ්ජಂತಿ උප්පන්නා ච ආසවා පවද්ධಂತಿ යෝනිසෝ චකෝ භික්කවේ මනසිකරෝතු අනුප්පන්නා චේව ආසවා නුප්පජ්ජಂತಿ උපපන්නාච ආසවා පහියංති. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය නොදන්න නොදකින කෙනා ඒ භාවිතා කරලා අයෝනිසෝ මනසිකාරය භාවිතා කිරීම නිසා නූපන් ආශ්‍රව කෙලෙස් උපද්ද වෙනවා. අනුපන්නාචේ වාසවා උපද්ජන්ති, නූපන් ආශ්‍රව කෙලෙ සුපදව ගන්නවා. උපන්නාච ආසවා පවඩ්ඩන්ති, උපන්න ආශ්‍රව කෙලෙ වැඩි දියුණු කර ගන්නවා. යෝනිසෝචකෝ භික්කවේ මනසිකරෝතු, නුවණින් මෙනෙහි කරන කෙනා අනුපන්නාචේ ආසවා නෝපජ්ජන්ති, නූපන්න ආශ්‍රව කෙලෙ නූපදවනවා. උපන්නාච උපන්නා වූ ආශ්‍රව කෙලෙස් පහී යති, දුරු කරනු. යෝනිසෝ මනසිකාරය හඳුනගත්ත කෙනා නූපන් ආශ්‍රව නූපදවනවා, උපන් ආශ්‍රව දුරු කරනු. අයෝනිසෝ මනසිකාරය භාවිතා කිරීමෙන් නූපන් ආශ්‍රව කෙලෙස් උපදිනවා, උපන් ආශ්‍රව කෙලෙස් වැඩිනවා. දැන් එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන කරුණක් තියෙනවා. ආශ්‍රව කෙලෙස් වැඩෙන්නේ හෝ ප්‍රහීන වෙන්නේ යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය දන්න නොදන්න කාරණාව මතයි. අපි අයෝනිසෝ මනසිකාරය භාවිතා කළොත් ඒ තාක් නූපන් කෙලෙස් අකුසල් ආශ්‍රව උපදිනවා, උපන් කෙලෙස් අකුසල් ආශ්‍රව වැඩි දියුණු වෙනවා, නූපන් කුසල් උපදින්නේ නැහැ, උපන් කුසල් වැඩෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය පවත්වන්න පුළුවන් වුණොත්, දක්ෂ වුණොත්, අන්න එදාට එතනම නූපන් ආශ්‍රව නූපදිනවා, උපන් ආශ්‍රව කෙලෙසියෝද දුරු වෙලා යනවා. ඔන්න තේරුම් ගන්න පින්වතුනි, දර්ශනය කියලා කියනකොට අපි හඳුනාගන්නේ මෙන්න මේ මනසිකාරයන් දෙකයි, අයෝනිසෝ මනසිකාරය හා යෝනිසෝ මනසිකාරය. වැරදි විදිහට මෙනෙහි කළොත් ලැබෙන උත්තරය මෙන්න මේකයි, හරි විදිහට මෙනෙහි කළොත් ලැබෙන උත්තරය මේකයි. මේක හඳුනගන්නවා. දැන් මොහොතක් තවත් වෙනක් කල්පනා කරලා බලන්න, සෝතාපන්න අංග, සෝත කියලා කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට. දිනක් බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ට කතා කරලා අහනවා, සාරිපුත්තේනි සෝත සෝත කියනවා, කුමකටද මේ සෝත කියන්නේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ අංගාටකින් යුක්ත වෙච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි සෝත කියලා කියන්නේ. සාදු සාදු සාරිපුත්තේනි, හිමමයි, ඒක නිවැරදිමයි. හොඳයි සාරිපුත්තේනි, සෝතාපන්න අංග, සෝතාපන්න අංග කියලා කියනවා, මොකකටද මේ සෝතාපන්න අංග කියන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සෝත නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීමට තියෙන අංග හතරයි, උපකාරක ධර්ම හතරයි, ඒ කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණී, යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපදාව, මේ හතරයි සෝතාපන්න අංග කියලා කියන්නේ. සාදු සාදු සාරිපුත්තේනි, හිමමයි, ඒ සෝතන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්න තියෙන උපකාරක ධර්ම අංග හතරමයි මේ. සාරිපුත්තේනි සෝතාපන්නයා, සෝතාපන්නයාය කියලා කියනෝ මේ කාටද මේ සෝතාපන්නයා කියලා කියන්නේ? ස්වාමීනි, මේ අංග හතර සම්පූර්ණ කරගෙන කවුරු හරි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා නම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණි පුද්ගලයාව හඳුන්වන පුද්ගල නාමයයි සෝතාපන්නයා කියලා කියන්නේ. දැන් බලන්න එතනදර සෝතාපන්න භාවයට පත් කරවන අංග හතර කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය තුන්වෙනි කාරණේ යෝනිසෝමනසිකාරය. යෝනිසෝමනසිකාරය ඇති කෙනා තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. ධම්මානුධම්ම ප්‍රතිපදාවට පැමිණි කෙනා තමයි සෝතාරස්නාගික මාර්ගයට පැමිණුණා. පැමිණෙන්නේ. එතකොට පැමිණෙන මාවතක් මාර්ගයක් හම්බ වෙන්නේ නේ යෝනිසෝමනසිකාරය නොදන්නනම් දකින්න තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය ආරම්භයේදී අවධාරණය කරත් තිනවා දන්න කෙනාමයි දකින කෙනාමයි ආශ්‍රක්ෂය කරන්නේ. එහෙනම් ඔබටත් මටත් මේ සංසාර ගමනේ මේ දුක හදන ආශ්‍රව කෙලෙස් තෘෂ්ණා සිඳින්න නම් මෙටි කරන්න නම් යෝනිසෝමනසිකාරය අයෝනිසෝමනසිකාරය කියන මේ දෙක හඳුනගන්නම වෙනවා. හඳුනගත්ත කෙනා තමයි අයෝනිසෝ මනසිකාරයෙන් වෙන් වෙලා නැවත නැවත යෝනිසෝ මනසිකාරයෙහිම පිහිටන්නේ. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ අයෝනිසෝ මනසිකාරයක් වෙනවා මතුවේවි. එනකොට මේක යට කර කර යට කර කර යෝනිසෝ මනසිකාරයෙන් ඉස්මතු කර ගන්නවා. අනයම් දවසක යෝනිසෝ මනසිකාරයෙන් ඉස්මතු කරගත්ත අරක යට කරපු දවස අපි දර්ශනයේ තෙලඳි දවස වෙනවා. දහම දැක්ක දවස වෙනවා. නැවත අපස්සට නොයන ගමනකට මුල තුරපු දවස වෙනවා. එනිසා දැන් අපේ අරමුණ බලාපොරොත්තු වෙන්න ඕන මේ ධර්ම දේශනා වැඩපිළිවෙලේදී මෙන්න මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා හරියටම දැන ප්‍රත්‍යක්ෂ කරගන්න එක. අසාවබෝධ කරගන්න එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය ගැන කියලා ඒ යෝනිසෝ මනසිකාරය ප්‍රවැත්තිය යුතු ස්ථාන හතක්. දස්සනා පහතබ්බා, සංවරා පහතබ්බා, පටිසේවනා පහතබ්බා, අදිවාසනා පහතබ්බා, පරිවර්ජනා පහතබ්බා, විනෝදනා පහතබ්බා, භාවනා පහතබ්බා කියලා කරුණු හතක් වෙනවා. දර්ශනය සඳහා භාවිතා කළ යුත්තේ යෝනිසෝ මනසිකාරය. සංවරය සති සංවරය සඳහා භාවිතා වෙන්න ඕන යෝනිසෝ මනසිකාරය. ඥාන සංවරය සත්‍විවේක්ෂාව සඳහා යෙදෙන්න ඕන යෝනිසෝ මනසිකාරය. ඉවසීම කන්ති සංවරය සඳහා යෝනිසෝ මනසිකාරය යෙදෙන්න ඕන. පරිවර්ජනයේ සීල සංවරය සඳහා යෝනිසෝ මනසිකාරය යෙදෙන්න ඕන. විනෝදනය විරිය සංවරය සඳහා යෝනිසෝ මනසිකාරය යෙදෙන්න ඕන. භාවනා පහතබ්බා භාවනා විදිත් යෝනිසෝ මනසිකාරය යෙදෙන්න ඕන. මේ හැම තැනකටම යෝනිසෝ මනසිකාරය යොදා ගන්න ක්‍රමයයි දර්ශනයෙන් අපි උපදවා ගන්න පහල කරගන්න. දැන් එහෙදී උන්වහන්සේ කතමේච භික්ඛවේ කියලා මොකක්ද මේ දර්ශනය කියන එක පැහැදිලි කරනවා. කතමේච භික්ඛවේ දස්සනා පහතබ්බා ඉද භික්ඛවේ භික්ඛු ඉද භික්ඛවේ අසුතවා පුතුජ්ජනු අරියානං අදස්සාමි අරිය ධම්මස්ස අකෝ විදු අරිය ධම්මේ අවිනීතු සප්පුරිසානං අදස්සාමි සප්පුරිස ධම්මස්ස අකෝ විදු සප්පුරිස ධම්මේ අවිනීතු මනසිකරණී ධම්මේන පජානාති අමනසිකරණී ධම්මේන පජානාති සෝ මනසිකරණී ධම්මේ අප්පජානන්තු අමනසිකරණී ධම්මේ අප්පජානන්තු
යේ ධම්මාන මනසිකරණීයා තේ ධම්මේ මනසිකරෝති යේ ධම්මා මනසිකරණීයා තේ ධම්මේ මනසිකරෝති
මහණනි කුමක්ද දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව උන්වහන්සේ මේ දර්ශනය කියන්නේ මොනවද දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව කියන්නේ මොනවද කියලා පැහැදිලි කරනවා උන්වහන්සේ දේශනා කරන්න ආරම්භ කරනවා අශ්‍රවවත් පුදුජනයා හා සුතවත් ආරි ශ්‍රාවකයා පිළිබඳව අපට හඳුන්වා දෙන්නේ උන්වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන හැම දිනාම කොටස් දෙකකට බෙදා දක්වනවා අශ්‍රුතවත් පුදුජනහ ශ්‍රුතවත් ආරි ශ්‍රාවක කියන තැන අශ්‍රුතවත් පුදුජනයා කියන්නේ අරියානම් අදස්සාවි ආර්යයන් නොදකින අරිය ධම්මස්සක්කෝ විදු ආර්ය ධර්මෙහි අදක්ෂ අරිය ධම්මේ අවිනීත ආර්ය ධර්මෙහි නොහික්මුණු සත්පුරුෂයන්ව අදස්සාවි සත්පුරුෂයන් නොදකින සත්පුරුෂ ධම්මස්සක්කෝ විදු සත්පුරුෂ ධර්මෙහි අදක්ෂ සත්පුරුෂ ධම්මේ අවිනීත සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු කෙනා අසුතවත් පුදුජනයා ඒ අසුතවත් පුදුජනයාගේ ස්වභාවය මොකද්ද? මනසිකරණීය ධම්මේ නප්පජානාති. මෙනෙහි කළ යුතු දේ දන්නේ නැහැ. අමනසිකරණීය ධම්මේ නප්පජානාති. මෙනෙහි නොකළ යුතු දේද දන්නේ නැහැ. සෝ මනසිකරණීය ධම්මේ නප්පජානන්තෝ ඔහු මෙනෙහි කළ යුතු දේ නොදන්නේ මෙනෙහි නොකළ යුතු දේද නොදන්නේ. ඔහු දැන් මෙනෙහි කළ යුතු දේ දන්නේ නැහැ මෙනෙහි නොකළ යුතු දේ දන්නේ නැහැ. නොදන්න කම නිසා කුමක්ද කරන්නේ? යේ ධම්මා න මනසිකරණීයා තේ ධම්මේ මනසිකරෝති. යම් ධර්මතාවයක් මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්මිය මෙනෙහි කරනවා. යේ ධම්මා මනසිකරණීයා තේ ධම්මේ න මනසිකරෝති යම් ධර්මයක් මෙනෙහි කළ යුතු නම් ඒ දේ මෙනෙහි කරන්නේ නැහැ ඒ කියන්නේ මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරනවා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ මෙන්න අශ්‍රුතවත් පුදුජනයාගේ ස්වභාවය අසෘතවත් පුදුජනයා මෙනෙහි කළ යුතු දේ දන්නේ නැහැ නොකළ යුතු දේ දන්නේ නැහැ නොදන්න කම නිසා නොකළ යුත්ත කරනවා කළ යුත්ත නොකරනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ සුතවත් ආරි ශ්‍රාවකයා පිළිබඳව හැඳින්වුවා සුතවාචකෝ අරිය ශ්‍රාවකෝ අරියානං රස්සාවි අරිය ධම්මස්සකෝ විදෝ අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානං දස්සාවි සප්පුරිස ධම්මස්ස කෝවිදු සප්පුරිස ධම්මේ සුවිනීතෝ ආර්යං දකින ආර්ය ධර්මයේ දක්ෂ කෙනෙක් ආර්ය ධර්මයේ හික්මුණු කෙනෙක් සත්පුරුෂයන් දකින කෙනෙක් සත්පුරුෂ ධර්මයේ දක්ෂ වෙන කෙනෙක් සත්පුරුෂ ධර්මයේ හික්මෙන කෙනෙක් ඒ ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයාගේ ස්වභාවය කුමක්ද? මනසිකරණීයේ ධම්මේ පජානාති අමනසිකරණීයේ ධම්මේ පජානාති සෝ මනසිකරණීයේ ධම්මේ පජානන්තු අමනසිකරණීයේ ධම්මේ පජානන්තු යේ ධම්මාන මනසිකරණීයා තේ ධම්මේන මනසිකරෝති යේ ධම්මා මනසිකරණීයා තේ ධම්මේ මනසිකරෝති ඔහු මෙනෙහි කළ යුතු දේද දන්නවා මෙනෙහි නොකළ යුතු දේද දන්නවා මෙනෙහි කළ යුතු දේ දන්න ඔහු මෙනෙහි නොකළ යුතු දේ දන්න ඔහු යම් ධර්මයක් මෙනෙහි නොකළ යුතු නම් ඒ දේ මෙනෙහි කරන්නේ න මනසිකරණීය තේ ධම්මේ න මනසිකරෝති. යම් ධර්මයක් මෙනෙහි කරව යුතු නම් ඒ ධම්ම මනසිකරණීය තේ ධම්මේ මනසිකරෝති. ඒ ධර්මිය මෙනෙහි කරනවා. ඔන්න අසෘතවත් පුදුජනයාගේ සෘතවත් ආරි ශ්‍රාවකයාගේ වෙනස මොකක්ද? මෙනෙහි කළ යුතු දේ දන්නවා, මෙනෙහි නොකළ යුතු දේ දන්නවා. මෙනෙහි කළ යුතු දේ දන්න, මෙනෙහි නොකළ යුතු දේ දන්න කෙනා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා, නොකළ යුතු දේ නොකරනවා. නොදන්න අසෘතවත් පුදුජනයා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරනවා, මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ. දැන් මෙන්න මේ සෘතවත් ආර්ය ශ්‍රාවක භාවයේ කියන එක මැනගන්නේ කොහොමද? ඒකමනින්නේ අපිට තියෙන උපාධි සංඛ්‍යාව අනුව නෙමෙයි. අපි කරලා තියෙන බෞද්ධ දර්ශනය පිළිබඳ උපාධියෙන් නෙමෙයි. අපි කියවලා තියෙන පොත් සංඛ්‍යාවෙන් නෙමෙයි. අපිට කටපාඩම් තියෙන පොත්පත් සංඛ්‍යාව සූත්‍ර ගණන අනුව නෙමෙයි. සමහර වෙලාවට කටපාඩම් තියෙන මතක තියෙන එක සූත්‍රයක් වෙන්න පුළුවන්. හැබැයි සෘතවත් ආර්ය ශ්‍රාවක භාවයේ මනින්නේ ඒ ප්‍රමාණය අනුව නෙමෙයි. යම් කෙනෙකු දන්නවා නම් මෙනෙහි කළ යුත්ත, මෙනෙහි නොකළ යුත්ත දන්නවා නම් එපමණකින් සෘතවත් ආර්ය ශ්‍රාවක. එච්චරයි දැනගන්න ඕන. මේ සූත්‍ර ලක්ෂ ගානක් කෝටි ගානක් දැනගන්න නෙමෙයි ඕන. මෙනෙහි කළ යුත්ත දන්නවා නම්, මෙනෙහි නොකළ යුත්ත දන්නවා නම් මේ ශාසනයේ සෘතවත් ශ්‍රාවකයා. එයා දන්නවා. ඒකෝට දන්නවා කියන්නේ අර මහා ගොඩක් කටපාඩම් කරගත්ත බව නෙමෙයි. මෙනෙහි කළ යුතු පිළිවෙල දන්නවා, මෙනෙහි නොකළ යුතු පිළිවෙල දන්න කෙනා. එහෙම නැතුව ආර්යයන් වහන්සේලා ළඟ හිටියත්, උන්වහන්සේලාගෙන් බණ ඇහුවත්, ළඟම හිටියත් සුතවත් ආරිය ශ්‍රාවක භාවයේ අඹ වෙන්නේ නැහැ. ඔය මහා කාශ්‍යප හාමුදුරු ළඟ හිටියනේ එහෙම ගෝලියෝ. මහා කාශ්‍යප හාමුදුරු කියන්නේ මේ ශාසනයේ පහළ වෙච්ච අග්‍රගන්නේ මහෞත්තුමයන් වහන්සේ නමක්. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ හා සමාන දීපවැත්මක් ගත කළ කෙනෙක්. මේ ශාසනයේ මොනම ශ්‍රාවකයෙක්වත් බුදුහාමුදුරුව දැරූ සිවුරක් දැරුවේ නෑ. ඒ භාග්‍ය ලැබුවේ මහා කාශ්‍යප හාමුදුරුවමයි. උන්වහන්සේ දා මහා ධනවන්ත කුලයේ ඉපදිලා තිබුණේ. තමන්ගේ දේවියත් සමගම සසර දුක දැනගෙන හිස මුඩු කරලා කසාවත් පුරවගත්ත මේ ලෝකේ කොහේ හරි බුදු කෙනෙක් ඉන්නවා නම් උන්වහන්සේ උදෙසාය මගේ අපේ පැවිද්ද කියලා හිතාගෙන පැවිදි වෙලා පාත්‍ර මෙටි පාත්‍ර අතින් අරගෙන අර සියලු දීපලා පැහැර දාලා මහා මගට දැස්සී. ඉදිරියට එන මේ පින්වතා පිළිගන්න බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩියා. උන්වහන්සේ දකින මහා කාශ්‍යපයන් වහන්සේ එයටදී මහඳුන ගන්නෝ, මේනම් මගේ පැවිද්ද මුන්වහන්සේ උදෙසා වෙන්නේ නැති, මේනම් සරුවක්න සම්මා සම්බුද්ධයන් වහන්සේ නමක් වෙන්නේ නැති හඳුන ගන්නවා එයටදීම. දැකලා හල කතා කරලා නෙමෙයි, දර්ශනයෙන්ම, දැකීමෙන්ම, දැකීම මාත්‍රයෙන්ම හඳුනගෙන එතන ඉඳලම වැඳගෙනයි උන්වහන්සේට ඉන්න බීම දිගේ. බුදුරජාණන් වහන්සේ හරි ප්‍රකාශයක් කළා. කාශ්‍යපය, ඔබ මේ කළ නමස්කාරය සරුවක්න නොව කෙනෙකුට කළා නම් ඔහුගේ හිස මේ බොටුවෙන් ගැලවිලා, බෙල්ලෙන් ගැලවිලා බිමට වැටෙනවා කියලා. ඒ තරම් ආනුභාව සම්පන්න නමස්කාරයක් කළේ උන්වහන්සේ. එදා උන්වහන්සේ සමග එන ගමනේදී උන්වහන්සේට වැඩ ඉන්න තමන් වහන්සේගේ සංගල සිවුරු පැනෙව්වා, දෙපට සිවුරු පැනෙව්වා බිම අතුරුවා. උන්වහන්සේ සිවුරු වැඩ ඉඳගෙන කියනවා, කාශ්‍යපේ මේ සිවුර හරි සියුම් ඇලීමේ. කාශ්‍යප මහඳුරු තීරණය කරන අනේ බුදුහාමුදුරුවනේ, මට අනුකම්පා කළ මේ සිවුරු පිළිගන්න. එතකොට කාශ්‍යපේ, ඔබට ස්වාමීනි කැමති නම් ඔබ වහන්සේ මට ওই දිරච්ච සිවුර දෙන්න. බුදුරජාණන් වහන්සේගේ අර පාංශ කුල සිවුරු දිරලා ඉරිලා අඬ අල්ලලා සිදිච්ච සිවුර බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලගෙන දූතින් අරගෙන රජකම ලැබුණා වගේ, උතුම්ණක් ලැබුණා වගේ බුදුරජාණන් වහන්සේ පරිභෝග කළ සිවුර උන්වහන්සේ අඳගත්තා. උන්වහන්සේගේ සිවුර බුදුරජාණන් වහන්සේට දුන්න. මේ වගේ වුවමාරුවක් මේ ශාසනයේ කාර්තික්වත් කළේ නෑ බුදුහාමඳුරු. ඒ බුද්ධ චීවරය උන්වහන්සේට දුන්නේ නිකන් නෙමේ. අදත් අපි මේ ශාසනය මිහිද ලබන්නේ මහා කාශ්‍යප හාමුදුරුව නිසා. සරියුත් හාමුදුරු මුගලන් හාමුදුරුව නෙමෙයි මේ ශාසනය අපිට රැකලා දුන්නේ. එදා පිරිහෙන්න යන වෙලාවේ පරිනිර්වාණයෙන් පස්සේ මේ ශාසනය අද දක්වා සුරක්ෂිත කරලා තිබී මහා කාශ්‍යප හාමුදුරුව. ඉතින් උන්වහන්සේගේ උපස්ථානයට එක්තරා ගමක දරුවෝ දෙන්නෙක් මහාන කරලා ළඟනතර කළා. එක හාමුදුරු කෙනෙක් හරි දක්ෂයි, හරි කීකරුයි. උන්වහන්සේ සාදරයෙන් උපස්ථාන කරනවා. ඒත් හාමුදුරු නම් හරිම කම්මැලි, හරි අලසයි. අර පොඩි හාමුදුරුවෝ වතුර උණු කරලා පෙන් පහසු වෙන්න ඔක්කොම සකස් කරනකන් ඉඳලා වතුර මුට්ටිය උණු වෙන තරමට ගිහිල්ලා කාශ්‍යප පහඳුරන් කියනවා හාමුදුරුවනේ උණු පෙන් හරි පඩින්න නාන දැන් කියලා. ඒ බොහොම මහන්සියලා උණු පෙන් හදපු කෙනෙක් වගේ මහා කාශ්‍යප හාමුදුරුවොත් එනවා වැඩිලා ඒ පෙන් ටික අරගෙන පෙන් පහසු වෙලා යනවා. ඉතින් අර පොඩි හාමුදුරුව ශබ්ද කරන්න යන්නේ නැහැ, කතා නොකරු හේන්නේ. ඉතින් හැමදාම පොඩි හාමුදුරුව වතුර උණු කරනකන් ඉඳලා මේ හාමුදුරුව ගිහිල්ලා සියල්ල හරි සියල්ල සම්පූර්ණයි කියලා එකගෙන එනවා. දවසක් පොඩි හාමුදුරුව කල්පනා කළා මේ හාමුදුරුවන්ට පාඩමක් උගන්වන්න ඕන හොඳ. එදා පොඩි හාමුදුරුව වතුර ස්වල්පයක් වළඳට දාලා නිපේ තියලා ගින්දර දාලා දුම් දමන බව හොඳට පේන්නේ ඇටට සලස්සලා පැත්තකට වෙලා හිටියා. අර හාමුදුරුව නිදාගෙන ඉඳලා නැක එක බැලුවා වතුර මුට්ටිය දුම් දාන. දුවල ගිහිල්ලා කාශ්‍යප හාමුදුරන්ට කිව්වා සාමීනි වඩින්න දැන් පෑම් පහසු දෙන්න. මහා කාශ්‍යප හාමුදුරුව එළ බලනකොට වතුරු මුට්ටිය අතුරු නැහැ. ඉතින් සියල්ල විමසා බලලා උන්වහන්සේ දඩින් අවවාද කළා මේ වගේ කපටි කෛරාටිකකම් කරන්න එපා මේ ශාසනය තුල. මේක කරුණාව ශාසනය, මේ සර්වඥ ශාසනය. එදා මේ හාමුදුරුවම තදින් කිපුණා ගුරු හාමුදුරුව වෙන. පස්සේ දවසක තවත් තොර දක්කලා මහා කාශ්‍යප හාමුදුරුව යම් ගමකට වඩින කන් ඉඳලා වෙනත් ප්‍රතිවිරුද්ධ දිශාවට වැඩම කරලා ඒ ගමේ මිනිසුන්ට කිව්වා මහා කාශ්‍යප හාමුදුරුව අසනීපින් අද පින්ද පාතේ වඩින්න විදියක් නැහැ. උන්වහන්සේටත් එක්ක දානගෙන යනවා. මහා කාශ්‍යප හාමුදුරුව අසනීපෙලා කියලා දැනගත්තාම ඒ අවශ්‍ය කරන රස ප්‍රණීත ආහාර හදලා මේ හාමුදුරුවන්ට දුන්නා. ඒ හාමුදුරුවන්ට හම්බෙච්ච එක කාශ්‍යප හාමුදුරුවන්ට හම්බෙච්ච එක දෙකම වළඳලා ඇත්තකට වැඩිය. පසු දිනක මහා කාශ්‍යප හාමුදුරේ ගමට වැඩම කළාම අහනවා නී ස්වාමීන් වහන්සේ අක්ෂණික වෙලා හිටියලු නේද අපි දාන පිළියෙල කරලා යවුවා ලැබෙන්නේ නැති නේද කියලා. ඉතින් මහන්සේ කියන මම අක්ෂණික වෙලා නම් හිටියේ. වහන්සේගේ ශිෂ්‍ය නම තමයි එන්නේ කියලා. ඉතින් වහන්සේ විස්තරහගෙන ඇවිල්ලා මේ පුංචි හාමුදුරන්ට මම කදින් අවවාද කළා මේක කරන්න එපා මේ සරුවස්න සාසනය අපි මේ සසර දුක් ගෙවා ගන්න ඉන්න අය. අවවාදේ කිපුණා. පස්සේ දවසක අර පොඩි හාමුදුරුවොත් මහා කාශ්‍යප හාමුදුරුවොත් පින්ද පාත යන කන් ඉඳලා කුටි දෙකටම ගිනි තියලා තමයි ගිහින්. වලම් මුට්ටි ටිකක් පොඩි කරලා ගිනි තියලා ගියා. ධ්‍යාන සත්තුරු ශාස්ත්‍රයේ ඉන්නවා. සත්තුරුයන්ගේ මනත් අහනවා. ඒ අනුව හික්මෙන බව පුත්ති වුණා. නමුත් මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකළ යුතු දේ දැනගෙන හිටියේ නෑ. සෘතුවත් ආරි ශ්‍රාවක භාවයට පත් වෙලා තිබුණේ නෑ. නිසා ළඟ හිටි පමණකින් ඒ සෘතුවත් භාවය ලැබෙන්නේ නෑ. ලැබෙන්නේ මෙනෙහි කළා දේ දන්නවද මෙනෙහි නොකළ යුතු දේ දන්නවද කියන කාරණාව මතමයි. එනිසා මෙන්න මේ ආකාරයෙන් අපි සෘතුවත් ආරි ශ්‍රාවක භාවයට පත් වෙන්නට ඕන. ඉතින් අසෘතුවත් පුදුජන භාවයේ කියන්නේ කුමක්ද කියලා දැන් තේරුම් ගත්තා.